මීළඟට ගරු දයාසිරි ජයසේකර මන්තුම ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි අද වරාය සම්බන්ධ මම මූලික අදහස් කීපයක් අමතුමා නැති වුණත් කියන්න කැමතියි. විශේෂයෙන්ම අද වරාය ටර්මිනල් වල විශාල තදබදයක් තිබෙනවා. විශේෂයෙන් 90%-95% අතර ප්‍රමාණයක් පිරිච්ච තත්ත්වයක් අද තිබෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා පුළුවන් තරම් ඉක්මනින් නැගෙනහිර ජැටිය බේරා ගැනීම. නැත්තම් අපි පක්ෂයක් විදිහටත් ඒ වගේම අපේ වෘත්තීය සමිති සිරදෙනා එකතු වෙලා නැගෙනහිර ජැටිය පුද්ගලීකරණය කරන්න නැත්තම් පෞද්ගලික ආයතනයකට දෙන්න හදපු එක අපි නතර කරගත්තා. දැන් ඒක ඉතාම ඉක්මනින් හදා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඇත්තරම දැන් JCTA කේත ගෙනාපු ක්‍රේන්සික ඇවිල්ලා තියෙනවා. නමුත් ජැටිය තවම හැදෙන තත්ත්වයක් පේන්නේ නැහැ. අංගරුව එවතුමාගේ ඉල්ලන්න කැමති මේකට ඉක්මන් වැඩපිළිලක් හදන්න වෙයි. මොකද හේතුව අනිත් එක තමයි කන්ටේනරයක් බාපුවාම අවශ්‍ය කරන ස්ට්‍රැඩල් කැරියර්ස් මේ වනතුරු තවමත් ඉල්ලුම් කරලා නැහැ. ඒ නිසා පෞද්ගලික අංශයට දීලා හරි මේක ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරේ නැත්නම් තව වසරකදී විතර මේ වැඩේ ඉවර වෙනකොට ඉතිරි වැඩ කරගන්න බැරි තැනකට මේක තල්ලු වෙනවා. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම ක්‍රේන්ස්, සිවිල් කන්ස්ට්‍රක්ෂන්, IT සිස්ටම් කියන තුනම එකට අරගෙන තමයි කළ යුත්තේ. ඒ නිසා මයිතනේ මේ පිළිබඳව එක වැඩපිළිලක් ප්‍රොජෙක්ට් ටීම් එකක් හදාගෙන මේ වැඩපිළිල කරොත් මේ නැගෙනහිර ජැටියේ වැඩකටයුතු පටන් ගන්න පුළුවන්. වැඩකටයුතු ඉක්මනින් ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම බටහිර ජැටියේ දැන් වැඩ පටන් ගන්න තිබෙනවා. නමුත් නැගෙනහිර ජැටියේ මේවා ඉක්මන් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම විදේශ විශේෂඥයෙකු ගෙන ඒම අත්‍යවශ්‍ය කාරණයක් වෙයි. නැත්තම් මේ ලංකාවේ ඉන්න අය විතරක් එකතු කරගෙන මේ ක්‍රියාදාමය ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති ඉම්පෝර්ට් කාගෝස් වල අපේ තීරණා මම හිතන්නේ විශාල ප්‍රමාණයක් කන්ටේනර්ස් 1000කට වැඩි ප්‍රමාණයක් දැන් තිබෙනවා වරාය ගොඩ ගහලා. මම ඉල්ලීමක් කරන්න කැමති මේකට මේකේ තියෙන ටැරිෆ් එක පෝර්ට්ස් ඔතොරිටිකට ගන්න අවශ්‍ය කරන කඩවුඩු ටික ලෑසි කරගන්න කියලා. ඒ වගේම විශේෂයෙන් එතුමා දැන් පටන් අරන් තිබෙනවා ඉස්සර තිබුණ අවුරුත්තියක් 40ක් තිස්සේ CPSTL එකත් එක්ක මේ ගුවන් තොටුපළට යන තෙල් ටික අරපු ක්‍රමවේදයක්. නමුත් එතුමා දැන් පටන් අරන් තිනවා වරායේ ඉඳලා ගුවන් යාන තෙල් කෙලින්ම වරායට යවන්න අලුත් වැඩපිළිලක් පටන් අරන්. දැන් මේකට යන වියදම අතිවිශාලයි, අනවශ්‍ය වැඩක් කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඒක නතර කරලා තිබුණ විදියට මේ ක්‍රියාත්මක කරා නම් මේ අමාරු වෙලාවේ තියෙන මුදල් ටික ඉතුරු කරගන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමති පර්මිට්ස් ගන්න එන අය අපි දකිනවා රේගුව සමග සම්බන්ධ කරලා දින ගාණක් මේ අය මහන්සි වෙනවා මේ පර්මිට්ස් ගන්න. ඒ නිසා වහාම මේක ඔන්ලයින් කරන්න නැත්නම් ඔන්ලයින් සිස්ටම් එකකට හැදුවොත් ඉතාම ඉක්මනින් මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ වගේම අනික් කාර්යය තමයි නැවක් පැමිණියාම තිබෙන වරාය අධිකාරිය, රේගුව, ආගමනික ගොනු දෙපාර්තමේන්තුව, වරාය පොලිසිය මේ පායතන යන තැන්වලට ගිහිල්ලා සති දෙක තුනක් රස්සියා දින තැනකට මේක පත් වෙලා තිබෙනවා. ඒක නිසා ඒක ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිලක් හදන්න කියන එකත් මම ගරු ඇමතුමාගේ ඉල්ලනවා. ඒ වගේ විශේෂයෙන්ම ඩිරෙක්ටර් මර්ජන්ස් ෂිපින් නැව් බ්ලොකින් ඒ වගේම මේවා බාජ්කන ඒ වගේම ක්ලීනින් මේ ප්‍රමාදය නිසා මේකට අධිකාරියක්වත් හදලා මේ වැඩකටයුතු ටික ඉක්මනින් කරගන්න වෙනවා. සති දෙකක් සමහර ඒ වගේ ප්‍රමාදය තිබෙනවා. මේකෙන් වෙන්නේ ලංකාවේ තිබෙන නැව් විශාල වශයෙන් පිටරටට ඇතිලා යන එක. මොකද මේ තිබෙන තදබදයත් එක්ක. ඒ වගේම විශේෂයෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධව අපේ ඇමතුමාත් කතා කරා මේ සම්බන්ධ. දැන් මේකේ වෙලා තියෙන තත්ත්වය ඇමතුමා ෂිපින් ඒජන්ට් තමයි දැන් නඩු දාලා තියෙන්නේ. දැන් ෂිපින් ඒජන්ට් දන්නේ නැහැ මේ පිටරට ඉඳලා නැවක් එනවා කියලා මෙච්චර මේවා ටිකක් තියාගෙන. නමුත් ඔව්ව අත්තරංගොඩ ගත යුත්තේ නැත්නම් ඔහුට නඩු පැවරිය යුත්තේ ඔව් විසින් කරලා තිබෙන යම් කිසි කාරණයක් හේතුවෙන්. දැන් කවුරු හරි ෂිපින් ඒජන්ට් කෙනෙක් නැව 100ක් 200ක් එනවා නම් ඔහු බලන්නේ නැහැ මේක ඇතුලේ තිබෙන මේ වගේ මෙහෙම පූර්ණ දව්වක් තිබුණා නැත්නම් මේ වගේ ප්‍රශ්න ගන්නවා මේක ඇතුලේ තිබුණයි කියලා. ඔවුන් එදිනෙදා තියෙන වැඩ කටයුතු ටික තමයි කරන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධව යම් කිසි විදියකට අවශ්‍ය කරන කටයුතු ටික කරන්න වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් බටහිර ජැටිය සම්බන්ධව තිබුණ தත්ත්වය තමයි ඇත්තටම මේක අදානි සමාගමට දෙනකොට බොහොම පැහැදිලිව ඒ කාලේ සභාපතිරා ලිඛිතව අමාත්‍යාංශයට කියලා තිබුණා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වාර්ෂිකව ලැබෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ කියලා. හැබැයි අද වෙලා දින தත්ත්වය තමයි අදානි සමාගමට දීලා තිබෙනවා දීලදීන තත්ත්වයක් එක ඇමරිකන් ඩොලර් මිලියන 40ක් වාර්ෂිකව ලැබෙන්න තමයි දීලා තියෙන්නේ. මේකෙන් අවුරුදු 35ක් ඩොලර් මිලියන 160කට අපිට පාඩුවක් මේක සිද්ධ වෙලා තිබෙනවා එක වර්ෂයකට. ඒ අනුව අවුරුදු 35ට අපිට වෙලා තියෙන පාඩුව ඩොලර් මිලියන 5600ක් නැත්නම් ඩොලර් බිලියන 5.6ක් මේ අදානි කම්පැනිට ලබා දීම තුල. මොකද මේක හදලා තිබුණේ වර්ෂයකට ඩොලර් මිලියන 200ක් ලබලා දෙන්න. නමුත් ඒක අද 40කට තමයි මේ ලබලා දීම කරලා තිබෙන්නේ. ඒ වගේ විශේෂයෙන්ම මම කියන්න කැමතියි මේ නැගිරින පරාන්ති වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන්න කියලා තමයි කැබිනට් අනුමැතිය ලැබෙන්නේ 2021 පෙබරවාරි 2. නැගිරින පරාන්තිය අද මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න තියෙද්දි එකවර STS දොමකර 12ක් AMRG 30ක් සැක 30ක් ඇනෝම් කරලා තිබෙනවා. දැන් අද වෙලා තිබෙන්නේ ජැටිය හදලා නැහැ. හැබැයි අවශ්‍ය කරන දොමකරයි AMRG 30කුත් සැක 30කුත් ගෙනල්ලා රටේ නිකන් එක ගොඩ ගන්න සිද්ධ වෙලා තිබෙනවා. හැබැයි නැගිරින පරාය හදන තත්ත්වෙට දැනට පත් වෙලා නැහැ. මම ඒ වගේ විශේෂයෙන් කියන්න කැමතියි අද මත්තල ගුවන්තොටුපළ ඇති වෙලා තිබෙන තත්ත්වය ඉතාම ශෝචනීයයි. එහි ආදායම වගේ 21 ගුණයක් රුපියල් කෝටි 202ක් මේ සඳහා වැයලා තිබෙනවා. සමස්ත පාඩුව රුපියල් කෝටි 444ක් 2001 වසරේ. ඒ වගේම මොම් පැහැදිලිව කියන්න කැමති ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා ලබාගත් විදේශ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් කෝටි 24.8ක් නැතොත් රුපියල් කෝටි 3650ක්. නමුත් වාර්ෂික පොලි විදියට රුපියල් කෝටි 261ක් මේකට ගෙවනවා. ඉතින් මම කියන්න කැමති වාර්ෂික මගී ප්‍රමාණය නැත්නම් මගීන් ලැබෙන ප්‍රමාණය ලක්ෂ 10ක් කියලා තමයි දාලා තිබුණේ. හැබැයි පහුගිය අවුරුදු ගණනටම මේක විවෘත කළා ඇවිල්ලා තියෙන්නේ මගීන් 91747ක්. ඒක නිසා බොහොම පැහැදිලිව මේ විශාල වියදමක් දරලා රටේ ජනතාවගේ සල්ලි ජනතාවගේ මුදල් වියදම් කරලා හදපු මේ මත්තල ගුවන්තොටුපළ සම්බන්ධ නිවැරදි තීන්දුවක් ගන්න කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්තුමාට. මීළඟට ගරු පේම අනූප පැස්කුවල් ගරු අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 5ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විනාඩි 5ක කාලයක් ප්‍රමාණවත් වුණත් අපි මේ සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී අද තියෙන්නේ අත් වශයෙන් අධිකරණ බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයත් වරාය නායක හා ගුවන් සේවා අමාත්‍යාංශයත් වැඩි ශීර්ෂයට තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම අධිකරණ සහ බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කියන එකේදී ඉතාමත් වැදගත් මෙහෙවරක් කරන්න තියෙනවා. අපේ ජනතාවගේ බලාපොරොත්තු අනුව බැලුවොත් විශේෂයෙන්ම හැම කෙනෙක්ම කතා කරනවා, ඡන්දදායකයොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් කතා කරනවා, දූෂිත දේශපාලන ක්‍රමයක් තමයි දැන් තියෙන්නේ. දේශපාලඥයෝ දූෂිත තත්ත්වයට පත් වෙලා 225ම දූෂිත තත්ත්වයට පත් වෙලයි කියලා පසුගිය කාලය තුල කතා කරා. කෙසේ වෙතත් එහෙම දූෂිත තත්ත්වයට පත් නොවුනත් දූෂිත ක්‍රමය කියන එක නැති කරන්න නම් අපිට නීතිමය ප්‍රතිපාදන ක්‍රමයේ වෙනස් කිරීමක්, ව්‍යවස්ථාමය වෙනස් කිරීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපි දන්නවා 1978 පෙර තිබුණු දේශපාලන ක්‍රමය තුල දූෂිත දේශපාලනය කියන එක මෙච්චර ගැඹුරෙන් මෙච්චර ආක්‍රමණශීලී විදිහට ඇවිල්ලා තිබුණේ නැහැ. සාපේක්ෂව ගත්තොත් දේශපාලඥයෝ දූෂිත දේශපාලනයෙන් තොරව තමන්ගේ දේශපාලනය කරා. ඉතින් අපි දූෂිතයන් අල්ලනවා, දූෂිතයන් අල්ලනවා, දූෂිතයන් හොරකම් කර අල්ලන අයවයි කිය අධිකරණයට ගිනවන කිව්වත් විරුද්ධ පක්ෂයෙන් කතා කරනවා, විරුද්ධ පක්ෂයෙන් හැමදාම කතා කරනවා. නමුත් දූෂිත ක්‍රමයේ ඇතිවෙන්න හේතුව නැති කරන්න අවශ්‍ය කරන ව්‍යවස්ථා ප්‍රතිපාදනයේ සම්පාදනයේ තාමත් ආවේ නැහැ. දූෂිත දේශපාලනයට හේතුව දූෂිත දේශපාලනය බිහිවන උල්පත කුමක්ද කියන එක හඳුනා ගැනීම තමයි අපි මුලින්ම කළ යුත්තේ. ප්‍රශ්නයට හේතුව හොයලා ඒකට විසඳුම දීම තමයි බෞද්ධ ක්‍රමය තුලත් අපි පිළිගන්නා ප්‍රධාන ක්‍රමය. දූෂිත දේශපාලනයට ප්‍රධානම හේතුව තමයි මේ මැතිවරණ ක්‍රමය. 1978 බිහි වුණු මනාප ක්‍රමය තුළින් ඇතිවුණු මැතිවරණ ක්‍රමය නිසාම ඉතාමත් හොඳ ඉතාමත් අවංක දේශපාලනඥයෙක් පාර්ලිමේන්තුවට ආවත්
ඔබතුමාට ඇත්තේ තව විනාඩි දෙකක් කාලය.
මැතිවරණ දෙකක් තුනක් යනකොට එතුමාට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම දූෂිත දෙබ්බවට පත් වෙන්න. මේ වෙන ලක්ෂ 500ක් විතර මැතිවරණයකට හොයන්න සිද්ධ වෙනවා. ඒ ක්‍රමය තුලින්ම මේ මනාප ක්‍රමය නැමැති ක්‍රමය තුලින් පක්ෂ තුලත් වෙනත් පක්ෂ සමගත් මේ තියෙන ගැටුම නිසාම ඕනම දේශපාලකගේ දූෂිත නිසාම තමයි 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දෙන වෙලාවෙත් අපි කිව්වේ මේ මනාප ක්‍රමය නැති කරන්න ඕනේ කියලා. අපි දන්නවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉදිරිපත් කරපු ක්‍රමයේ තුලිනුත් 70 ක්‍රමයේ තුලිනුත් මේ මනාප ක්‍රමය කියන එක නැති කරන්න පුළුවන්. මේ නව රජයනුත් පිළි අරගෙන තියෙනවා මනාප ක්‍රමය නැති කළ යුතුයි කියලා. නමුත් අද වෙනකන් තාමත් මේ දූෂිත ක්‍රමය නැති කිරීම සඳහා ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් තාම පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒක නිසා ගරු අධිකරණ ඇමතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේ දූෂිත දේශපාලන ක්‍රමය නැති කරන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු දූෂිතයන්ගේ ගොදුරක් බවට පත්වන එක වළක්වන්න අපි දන්න පහුගිය කාලේදී වෙල්ගම් මැතිතුමා අපේ මතුගොමින්ම ආපු එතුමා කිව්වා දූෂිත ක්‍රමයට එක හේතුවක් තමයි කියලා මේ මැතිවරණ ක්‍රමය සහ අපිට සිද්ධ වෙනවා කියලා කසිප්පුකාරයෝගේ කසිප්පු වලින් මැතිවරණය ඡන්ද ලබා ගැනීම කරන්න පවා සිද්ධ වෙනවා කියලා එතුමා අවංකවම එක කිව්වා. දැන් මේ සියලු දෙනාම පිළි අරන් තිනවා මේ මැතිවරණ ක්‍රමය එපා අවශ්‍ය නැහැ වැඩක් නැහැ දූෂිත වලල්ලට ප්‍රධාන හේතුවක් කියලා. එහෙමනම් අධිකරණ අමාත්‍යංශයේ ව්‍යවශීර්ෂය යටතේ මම විශේෂයෙන්ම එතුමාට ඉදිරිපත් කරන්නේ මේ මනාප ක්‍රමය මැතිවරණ ක්‍රමය දූෂිත වලල්ලට හේතු වෙන මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා වහාම කටයුතු කරන්න. එහෙම වහාම කටයුතු කරොත් පමණයි අපිට පුළුවන් වෙන්නේ දූෂිත දේශපාලන නැති කරලා අවංක දේශපාලකයෙක් තමන්ගේ ආසනයට වග කියන දේශපාලකයෙක් හොරකමින් තොර දේශපාලනඥයෙක් හදන්න පුළුවන් වෙන්නේ මේ මැතිවරණ ක්‍රමය නැති කරොත් විතරයි. එහෙම නැත්නම් රහතන් වහන්සේලා ඇරෙනකොට අනිත් සියලු දෙනාටම සිද්ධ වෙනවා දූෂිත ක්‍රමයට යන්න. ඒක නිසා මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා පිළිගත්ත මේක මේ මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන එක
අවසන් කරන කරමුතුමා.
වහාම මේ නිසා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. සුදි
බොහොම ස්තුති කරමුතුමාට. ඔව් අමතුමා
සරිල්ලන ඔබතුමාගෙන් ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා එක්ස්ප්‍රස් පර්ල් නව සම්බන්ධව කරුණක්කුව එක යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න ඕන ගරු සභාපතිතුමනි, නැත්නම් වැරදි මතයක් ජනතාවට යනවා. ඒ සම්බන්ධව එතුමා කිව්වා නැවේ කැප්ටන්ට ඒජන්ට අපරාධ නඩුවක් පවරලා තියෙනවා, ඒ හැරෙන්න පිටි පියවර නැහැ කියලා. අපරාධ නඩුවක් ඇත්ත, අපි අධිචෝදනාවක් ඉදිරිපත් කරලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ නැවේ කැප්ටන්ටත් ලෝකල් ඒජන්ටත් ඒ සමාගමේ අධ්‍යක්ෂකවරුන්ටත් 8 විරුද්ධව අපි නඩු පවරලා තියෙනවා. මොකද ඒගොල්ලන්ට තියෙනවා අපරාධමය වගකීමක්. ඒක මීපා පනත යටතේ වරදක්. ඒක ජාත්‍යන්තර නීතියේ පිළිගත්ත රීතියක්. ඒ අනුව ඒ අපරාධ නඩුව අපි පවරලා තියෙනවා. මේ 8 මං හිතන්නේ නඩුව කැඳවන්න තියෙන්නේ. හැබැයි රටට වෙච්ච අලාභය පිළිබඳව මං කලින් පැහැදිලි කිරීමක් කරා. බිලියන 5 or 6 ප්‍රමාණයක් අපි අතුරු වියදම් අරගෙන තිබෙනවා. ප්‍රධාන අලාභය සම්බන්ධව නඩු පැවරීමේ කටයුත්ත දැන් සිදු කරමින් පවතිනවා. ඊට අවශ්‍ය සාක්ෂි සම්පාදනය කරමින් දැන් තිබෙන්නේ. අනිත් එක අපේ ගරු මන්ත්‍රීතුමා සාකච්ඡා කරා මේ ඡන්ද ක්‍රමය පිළිබඳව. මේ පිළිබඳව අත් වශයෙන්ම දැන් මේ පාර්ලිමේන්තුව තුළම අපි දැන් දශක දෙකක් තිස්සේ ලොකු උත්සාහයක් දරනවා. තාම සාර්ථක නැහැ. 2015 අපි මේක සාකච්ඡා කරලා ගෙනා දයසිරි මන්ත්‍රීතුමාටත් මතකයි අපි කතා කරලා. මම මේ වෙන විටත් ඉල්ලලා තියෙනවා දැන් මාසයකටත් වැඩි මේ පිළිබඳව තීරණ කාරක සභාවක් පත් කරන්න කියලා. ඡන්ද ක්‍රමය වෙනස් කරගන්න අපිට හදිසි උමනාව තියෙනවා. නැවතාවතාවක් ගරු සභාපතිතුමනි ඔබතුමාට මතක් කරනවා, මූලාශ්‍රයට මතක් කරන්න ගරු කථානායකතුමාට මේ තීරණ කාරක සභාව හැකිතාක් ඉක්මනට පත් කරන්න කියලා.
කොහොම ඉස්සේ ගරු ඇමතුමා උදෑසන ඇමතුමා
ඇමතුමා තියෙන ඉඳ මම කිව්වේ මේ නිවල් ඇමතුමාට තමයි මම මේක වැදගත් වෙන්නේ. මොකද මේ ඒජන්ට්ස්ලාට තියෙන වගකීම සමහරලාට ඒජන්ට් ගාව තියෙනවා 100-200ක් නැව් සමහරලාට එනවා. හැබැයි ඒජන්ට් එකට වග කියන්න ඕනද නැද්ද කියන කාරණේ පිළිබඳව කල්පනා කරන්න කියලා මම කිව්වේ. ඒකට අවශ්‍ය කරන නීතිමය වැඩපිළිවෙළක් හදන්න. මොකද ඔහුගේ වරදින් නෙමෙයි මේ එක්ස්පල් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක අපි මේ කියන්නේ. ඒ නිසා මේ ඒ වගේම මේ නෞකාව සම්බන්ධව අවශ්‍ය කරන වන්දි ලබා ගන්නට යන වැඩපිළිවෙල තවම ඉතාම ප්‍රමාදා වෙලා තියෙනවා මතුමා. ඒක තියෙන ප්‍රශ්නේ. මතක් කරන්නේ ඒක.
හරි බොහොමස්තුතියි. අමතුමා.
අධිකරණ අමාත්‍යතුමනි ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන් මේ මනාප ක්‍රමය මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කටයුතුකින් පිළිබඳව අපි ඉතාමත් එළබෙන දිනේදීම කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරමු තේරිංකාර සභාපත් කිරීම පිළිබඳව.
හරි බොහොම ස්තුතියි අමතුමා. රු ෆයිසල් කාසිම් මන්තුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මාන් රහීම්. துறைமுகங்கள் கப்பற்துறை மற்றும் விமான சேவை அமைச்சும் நீதி சிறைச்சாலை அலுவலர்கள் மற்றும் அரசியல் அமைப்பு மறுசீரமைப்பு அமைப்பு அமைச்சின் குழுநிலை விவாதத்திலே கலந்து கொள்ளிட்டு நான் மகிழ்ச்சி அடைகின்றேன். சபைக்கு தலைமையகம் தலைவர்களே, நான் கிட்டத்தட்ட 7 வருடங்களாக இந்த பாராளுமன்றத்திலே ஒலிவில் துறைமுகம் சம்பந்தமாக எனது கவலையையும் கரசினையும் நான் கூறியிருக்கின்றேன். இருந்தாலும் இதுவரைக்கும் ஒலிவில் துறைமுகம் சம்பந்தமாக எந்த நடவடிக்கையும் எடுக்கப்படவில்லை. உண்மையிலே நான் நிமாசி பல அமைச்சருக்கு நன்றி கூற வேண்டும். கடந்த என்னுடைய கன்சல்டன்ட் கமிட்டியிலே அவர் உயர் அதிகாரிகளுக்கு சொன்னார், ஒன்று இந்த துறைமுகத்தை நாங்கள் கொண்டு செல்வதா இல்லை அதிலே உள்ள கல்களை அகற்றுவதா என்பதை நீங்கள் தீர்க்கமாக முடிவு செல்ல வேண்டும் என்று கூறியிருந்தார். நான் நினைக்கின்றேன் அடுத்த கன்சல்டன்ட் கமிட்டியிலே இதை ஒரு எங்களுக்கு முடிவு கிடைக்கும் நான் நினைக்கின்றேன். அமித்துமணி ஒரு தன்மை சுத்தி வேணும் ஒலிவில் வரைய சம்பந்தம் அப்படி ஒலிவில் வரைய சம்பந்தம் ஹதுவே மில்லியன் ஹத்ரிஸ்துனாக் ஈரோவில் ஹதுவே ஹத்ரிஸ்துனாய் நமுத் ஏகதங்க ஆய் ஆய் ஹதண்டு ஆய் கேண்டி வெலிட்டிக்கு ஐங்கார்ல ஒக்கமாக்கார்ல கேண்டி 3 டேர்ம்ஸ் இருக்கிற கரண்டு மில்லியன் ஹத்ரிஸ்தியாக ஈரோ எனவே ஈரோ ஓனக்கில எஸ்டிமேட் கரெக்டாக தீர தீனும் வராய் வராய் ஆப்பு மேகத்தையும் மாலங்க தீனும் ஒன்றும் பத்து மாட்ட தென்னு
தீன பிரச்சனை மேக்காய் ஏபிலி பந்தவ எக்ஸ்பர்ட் கமிட்டி ஒக்கோம் விசேஷாக்கம் எக்கத்துவிலா கிவ்வே இதாத்தின் உபதேச தமாய் மே மெத்தன வராயா கதான பே வெளி அறந்தாண்டு அறந்தாண்டு தவத் மெத்தன வெளி பிரேமம் ඉතින් ඒ නිසා මේක සූටබල් නෑ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ තැනක වරායක් හදන්න බෑ.
නෑ ඒක දන්නවා මමතුමා. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් ඔයගොල්ලෝ දොස් කියන්නේ අශ්රෆ් අමිතුම හදන්න ආවා කියලා. අශ්රෆ් අමිතුම හදන්න ඇවිල්ලා එයා හැදුවේ මේ ලයිට් හවුස් එකයි මහපොළ සෙන්ටර් එකයි ගෙස්ට් හවුස් විතරයි. එයා මැරුණා. එයා මැරිලා ගියා. ඊට පස්සේ රෝහකින් අමිතුම ආවා. අවුරුදු දෙකක් එයා මුකුත් කරුවේ නෑ. මේක පටන් ගත්තේ මම හිතන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තමයි මේක පටන් ගත්තේ. ඒ පටන් අරගෙන 2004 2010 ඉවර කරලා 2013 ඕපන් කෙරුවා. අද වෙනකම් මුකුත් නැහැ. එදාත් අපි කතා කරේ මේක මේක වරාය හැටියට අපිට කරන්න බැරි නම් අර බ්‍රේක් වෝටර් එක ගලවලා දාමු. ඒක අපි කියන්නේ. දාලා අපි දත් කිව්වා මෙතුමා ඒ ෆිෂරිස් හාබර් එකට හානි නැතුව පාරක් හදලා දෙමු ඒකට.
අකච්ඡා කළා අපි එක්ස්පර්ට්ස්ලත් ගෙන්නලා විශේෂඥෝ ගෙන්නලා මේ බ්‍රේක් වෝට් එක කඩලා දැම්මොත් එහෙම ඒකෙන් ඇතිවෙන බලපෑම ධීවර වරායට ඇතිවෙන බලපෑම ගැන හොයලා බලන්න ඕනේ. ඒ මොන ධීවර වරායත් නැති වෙනවා.
ඔප්ෂන් පහක් දෙන්න
තියෙනවා. ඒ නිසා අපි ඒක ගැන අපි සාකච්ඡා කළා වකාලි සුසු පියවරක් ගමු.
දැන් අමතුමා දැන් මට ඕන නම් අමතුමාටත් නින්ද පුළුවන්. මේ වරාය මේ බ්‍රේක් වෝටර් නිසා නින්දවුල් ගම්මාන සම්පූර්ණම කුඹුරු ඉඩම අක්කර 125 150ක් මුදිට ගිහිලා ඇත්තවසික මගේ ඉඩම අක්කර 5කුත් ඇතුළු ගිහිලා මුදිටින් මේකේ ඒතරක් නෙමෙයි දැන් ගමේ ඇවිල්ලා ඉරෝෂන් එක ඇවිල්ලා දැන් ඒක කෝසල් කන්වෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ ආයේ ඒගොල්ලන් සල්ලි දාලා ඒක නවත්ත ගන්න ඕන ප්‍රශ්නයක් ඕක සාමාන්‍යයෙන් අපේ පැත්තේ ඉන්න මාදල් දීවරේ ඉන්නේ අපේ
ඔතුමත් ගෙන්නලා අපි මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කියලා මේක විසඳ ගමුවා.
Thank you අමතුමා. අනිතක තමයි මම කියන්න කැමති මේ
ඔතුමා නැත්නම් විනාඩි දෙකක් කාලයක්.
ඔව්. මම අනිත් ප්‍රශ්නේ තමයි මම කතා කරන්නේ අපේ ජස්ටිස් මිනිස්ට මෙත නෑ මන්ද මිතන්නේ 2010 ඉරකාමම් ගම්මාන කට්ටියගේ උසාවි තිබ්බේ අකරපතුවල. එම් පස්සේ 2010 පස්සේ ඕක අම්පාරයකට මාර්කෙරවා. මම ඉල්ලීමක් කරනවා ආයි මේක අකරපත්තු උසාවිට දෙන්ටි කියලා ඉල්ලීමක් කරනවා. කාරණේ මෙතන ඉරකාමම් ඉන්න ජනතාවත් දැමල කතා කරන කට්ටිය ඔක්කොම මුස්ලිම් දැමල කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. එගුලන්ට කියලා අම්පාරි සිංහලෙන් එගුලන්ගේ මේ වැඩකුරු මේ උසාවිය වැඩකරු කරන්න බෑ. එගුලන්ගේ ඉන්න අතන ඉන්න නීතිඥරු සිංහලෙන් කතා කරන එකට තේරෙන්නේ නැහැ එගුලන් මොනවා කතා කරන්නේ කියලා. ඒ නිසා මම ඇමතුමාගේ ඉල්ලීමක් කරනවා මේ ඉරකමම් ජනතාවට එගුලන්ට අකරපත්තු උසාවියට මාරු කළ දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒත් එක්ක මම හිතන්නේ අපේ නියෝජ්‍ය ඇමතුමා ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් ඇමතුමා දැන් සාමාන්‍යයෙන් CTP බස් එක තමයි එන්නේ. ඒකනේ අරුගම්බේ ප්‍රදේශයේ ටුවරිස්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ හරි හොඳ මේ හොඳ ලක්ෂරි බස් එකක් නැහැ එහෙම. ඒ නිසා ඒ කියන්නේ ඉරක්කම් sorry පොත්තිල අරුගම්බේ හරහා ඔයගොල්ලන් හොඳ AC බස් එකක් නැහැ සාමාන්‍යයෙන් CTP බස් තමයි එන්නේ. ඒ නිසා මේක කල්මේ හරහා එහෙම එන්න පුළුවන් නම් හොඳ AC බස් එකක් ටුවරිසම් වලින් යන ලාභයි. දැන් සාමාන්‍යයෙන් දැන් ටුවරිසම් කියන කෙනෙකුට යාවට බස් වෑන් එකක් හයර් කරන රුපියල් 50,000ක් වෙනවා. ඉතින් එහෙම ලොකු මිලක් දීලා ඒගොල්ලන් දරා ගන්නත් බෑ. ඒ කියන්නේ ඒගොල්ලන් බෑක්පැකර්ස් එන්නේ අතන. ඒ බෑක්පැකර්ස් එනකොට ඒගොල්ලන්ට මේ
ඔබතුමාගේ කාලය අවසන්.
මිලඩියා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා පොත්තිල අරුගම්බේ හරාමෙතුමා එයාපෝට් එකට එන්න යන්න. පොඩි ලක්ෂරි බස් එකක් මොනා හරි CTV හරහෝ දැන් අලුතෙන් CTV එකේ බස් වල වගේ ඇවිල්ලා තිනවා. ඒකට යොදලා. ඒ නිසා ඒ වගේ මොනා හරි පහසුකම් හැටියට සාමාන්‍යයෙන් හැම ප්‍රදේශෙම ඉන්න කට්ටිය සාම හැම ගම්වල ඉන්නවා පිටරට වැඩ කරනවා ආහාර පන්දා පිට. ඒ නිසා ඒ වගේ පහසුකම් කරලා දෙන්න කිල්ලම් ඉල්ලීම කරමින් මම කතා කරනවා.
බොයිස්සේ කර මන්තුමා ඊළඟට ගරු අජිත් මාන්නපේරු මන්තුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි. ඉස්සෙල්ලාම මේ ගරු විජේදාස රාජකුමාර සැමතුමනි ඔබතුමාට විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරනවා. මොකද ආබාධිත සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඔබතුමා කෙටුම් පොතක් නිර්මාණය කිරීම සඳහා මටත් වගකීමක් පැවරුවා. ඔබතුමා ඒකට සම්පූර්ණ ඔබතුමාගේ අමාත්‍යාංශයේ මේ හැම කෙනාගේම සහයෝගය ආරම්භ දුන්නා. ඉතින් අපිට ඒක කරගන්න පුළුවන් වුණා ආබාධිත අයත් සතුටු වෙන විදිහට. මම හිතන්නේ අවුරුදු ගණනාවක් කරගන්න බැරි වෙච්ච දේ තමයි ආබාධිත අය වෙනුවෙන් ඒ කෙටුම් පොත සකස් කිරීම කළේ. ඉතින් ඔබතුමාට ආබාධිත සීලුම සංගමයේ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ අවස්ථාව නිර්දේශපාලනීකරණය තුළ ඒ ආබාධිතය ගැන හිතලා ලබා දීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ලබා දෙන්නන් වාලේ ලබා දුන්නෙත් නැහැ. ඔබතුමත් අධිකරු ජනාධිපතිතුමත් මේ සඳහා සම්පූර්ණ සහයෝගයත් අමාත්‍යාංශ මට්ටමින් අපිට ලබා දුන්න එක ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කරු ඇමතුමනි ඔබතුමාට තවත් අවධානය කරන දෙයක් තියෙනවා. අද දවසේ බුත්පිටිය මහර මහවිද්‍යාලයේ කැන්ටිමේ අයිස් පැකට් 7කුත් ඒ වගේම මත්ද්‍රව්‍ය පැකට් 38කුත් හම්බුණා. ඉතින් මේ දැන් ඔබතුමා ලොකු මෙහෙයක් අධිකරණ ඇමතිවරයා වශයෙන් ඔබතුමාගේ සීමාවනුත් ඔබට ගිහිල්ලා ලොකු මෙහෙමක් කරනවා මේ මත්ද්‍රව්‍ය නැති කිරීම සඳහා මේ දිවයිනේ. ඒ නිසා මම හිතා දැන් පාසල් කැන්ටින් ඇතුළෙත් මේ වගේ ඒවා හම්බ වෙනකොට ඒකට නීතිය ක්‍රියාත්මක කිරීම වගේම අනිත් පාසල්වලත් මේ වගේම යම් වැඩකටයුත්තක් යම් වැටලීමක් කරලා මේක පාසල් දරුවන්ගෙන් පළවෙනි තුරන් කිරීම සඳහා වැඩකටයුත්තක් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලීම් කරනවා. මේ වැඩටත් අහක යන්න දෙන්න එපා. මේක පස්සෙන් ගොඩක් බලන් ඉන්න එක හොඳයි. ඒ වගේම ගරු මුලාසෙන්ඩුර මන්ත්‍රීතුමනි ශ්‍රී ලංකාව ඇත්තටම ඉන්දියන් සාගරයේ නාවික කේන්ද්‍රස්ථානයක් වුණාම කරු ඇමතුමනි ඒකෙන් ලැබෙන නාවික කේන්ද්‍රස්ථානයකුත් වෙලා නෞකා 35,000ක් රට හරහා යනවා සේදමාවත තුල. නමුත් අපිට මේකේ අවස්ථාව වාසිය ලබා ගැනීමට අපි දුර්වල වෙලා තියෙනවා තාමත්. මේක ඔබගේ ආණ්ඩුවද අපේ ආණ්ඩුවද කියලා නෙමෙයි, රජය මේ සඳහා දුර්වල වෙලා තියෙනවා. නමුත් ඒකට හේතුව තමයි මුහුදු ජීවිත සුරක්ෂිතභාවය පිළිබඳ සම්මුතියට සෝලා සම්මුතියට අපි එකග වෙලා හිටියත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගමන් කරන නෞකාවලට ආරක්ෂාත්ව ගමන් කිරීම සඳහා ලබා දීම තුන නාවික සිතියම් දත් ඇතුළත් සිතියම් ලබා දීමට අපි අපොහොසත් වෙලා තියෙනවා. නමුත් මේ සඳහා 1972 අංක 52 දරන පනතෙන් 139 වැනි වගන්ති යටතේ 2000 ඒ වගේම 2019 සංශෝධිත අංක 17 සංශෝධන පනතිනුත් බලතල නවීකරණය කරලා දීලා තියෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල් වෙළඳ නෞකා වෙත බලය පවරලා තියෙනවා. නමුත් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව IHO නිර්දේශ අනුව අපේ රටේ තාම තියෙන්නේ සිතියම් 3යි විශිෂ්ට ගණයේ හොඳ ගණයේ සිතියම් තියෙන්නේ. අනිත් සිතියම් සියල්ලම අවුරුදු 100කට වඩා පැරණි සිතියම් තියෙන්නේ. එතකොට ඒ සිතියම් තියෙන නිසා අපිට සමහර තැන්වල දැන් නැගිටින ද්‍රෝණිය වගේ දේවල් වල සිතියම් ගත කරලත් නැහැ. එතන මේ පැරණි සිටියම් වෙලා හින්දා අපේ රටේ ජනතාව දැඩි පීඩාවකට ලක් වෙනවා එකක්. අනිත් එකෙන් අර හරහා යන නෞකා සර්විස් එකටවත් අපේ රටට එන්නේ නැහැ. මොකද අපේ රටෙන් යාවත් කාලින කරන ලද සිටියම් නැති නිසා රක්ෂණ අරමුදලක් රක්ෂණයක් විශාල රක්ෂණ මුදලක් මේ නෞකා ගෙවන්න හිතනවා. මේ සිටියම් යාවත් කාලින කරනවා කියලා අවුරුදු 100 ගණන් පැරණි සිටියම් තියෙන තැන් වලට නෞ ගමන් කරන්න ගියාම. එතකොට ගරු ඇමතුමා මගේ වෙලාව ඉවර වුණාට පස්සේ ඔබතුමා උත්තර දෙන්න මතක්. මගේ වෙලාව මදි වෙයි එකයි. හරි කර ඔබතුමා එතුමා
නෝ ගරු ඇමතුමා.
මේ පිළිබඳව ලංකාවේ වෙලා තියෙන්නේ නාරා ආයතනය තමයි මේ වැඩ කටයුතු කරේ. ඒ සමගම නාවික හමුදාවත් කරා. දැන් මේ දෙගොල්ලන්ගේ කමෑදිල්ල නතර කළා. අද දින කැබිනට් මණ්ඩලයේදී මෙහි මූලිකත්වයේ අපි නාවික හමුදාවට දුන්නා. ඉතා ඉක්මනින් මේ ඔක්කොම එකතු කරලා අපි නව පළතක් හදලා මේ බලතල බෙදා දීම තුලින් ඉතා ඉක්මනින් මේ සිටියන් ගත කිරීම අපි කරනවා.
හොඳයි. ඒක කඩිනමින් වෙනවා නම් හොඳයි. මොකද අපි දැකපු දේ තමයි දැන් මේ පැරණි සිටියම් තියෙන නිසා විශාල ගාණක් නාවික ගාස්තු ගෙවන්න සිදු වෙනවා. අපේ කිරිපිටි ටිකට, අපේ තෙල් ටිකට, ගෑස් ටිකට ලංකාවට එනකොට නැව් ගාස්තුම ලොකුවට වැඩියෙන් යනවා. හේතුව ඒ සිටියම් නාවික සිටියම් ලබා දීලා නැති හින්දා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ලංකා මුදු තීරය හරහා ගමන් කරන මේ නැව් වලින්
අපිට
ලොකු ගාණක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක ලැබෙන්නේත් නැහැ. පරණ සිටියම් ගොඩක් තියෙන හින්දා. ඔබතුමා කිව්ව වගේ එදා යුද්ධේ හින්දා තමයි 1983 දී නාවික හමුදාවෙන් මේක අරගෙන නාරායතනට දුන්නේ. නමුත් නාරායතනේ අවශ්‍ය සුදුසුකම් පහසුකම් මොකුත් නැහැ. කොටිම කියනවනම් අර බීම් කියන අඩු ගන්න කියනවනම් මිලියන 40ක් වැය කරලා මල්ටි බීම් විද්‍යුත් උපකරණයක් කරන් තියෙනවා. ඒක අද වෙනකල් ඒක 2004 ගත්තට අද වෙනකල් ඒක පාවිච්චි කරලත් නැහැ. නමුත් හමුදා අනිත් එක මේකට විශේෂයෙන් සල්ලි ගෙවන්නත් ඕනේ. නමුත් නාවික හමුදා බැලුවොත් එහෙම එකක් නැහැ. සල්ලි ගෙවීමේ විශේෂත්වයක් නැහැ. මොකද ඒගොල්ලෝ කොහොමද 24 hours වැඩ කරන කණ්ඩායමක් ඉන්නේ. අනිත් එක රටේ ඉන්න ශ්‍රේෂ්ඨම පුද්ගලයෝ ඉන්නේත් ඒකේ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලීම් කරන්නේ විශේෂයෙන්ම දැන් විසඳුවා කියලා මේ රජයේ කියපු ගොඩක් දේවල් විසඳුනේ නැහැ. පෝර ප්‍රශ්න විසඳුවා කියලා කොයි කාලේ අන්ද කරු ඇමතුමා කියන්නේ. විසඳුවා කියලා අදත් ගොවි අනාතයිනේ. මම කියන්නේ ඔබතුමා මේක කරන්න පුළුවන්. ඔබතුමාට විසඳන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් මම ඔබගෙන් කියනවා ඉතා ඉක්මනින් මේ අපිට විසඳුවා කියලා කියන්නේ මේක නාවික හමුදාවට බාර දීපු දවසටයි විසඳුවා කියලා කියන්නේ. නැත්නම් අපි විසඳුනෝ කියලා න්‍යායපත්‍ර හදාගෙන වැඩක් නැහැනේ. ප්‍රායෝගිකව නාවික හමුදාවට බාර දීපු දවස. මෙහෙම බාර දුන්නොත් ඒ දවසේ සිට අපේ වැඩ 24 hours වැඩ කරලා වෙනවා. ඔබතුමාව ওই කඹෑදීම වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ නාරායතනේ එක්ස්පර්ට්ස්ලා නැහැ. එතන මේ නාවික හමුදාවෙන් එක්ස්පර්ට්ස්ලා වැඩ කරන්න කැමති නැහැ. නාවික හමුදාවේ එච්චර සුදුසුකම් නැති ඇත් එක්ක. ඊළඟට නාවික හමුදාව 24 hours වැඩ කරනවා. අරගොල්ල වැඩ කරන්නේ පැය 8යි. එතකොට ඒකේ උපකම්තරත්කාරුවෙක් විදිහට තමයි නාවික හමුදාව වැඩ කරන්නේ. අනිත් එක මේ ලැබෙන සල්ලි කෙලින්ම ඍජු යන්නේ භාණ්ඩාගාරයට. නාවික හමුදා වැඩ කටයුතු කරද්දී. එතකොට මේ අනිත් එක උපකරණ ක්‍රියාත්මක කරන්න පුළුවන් නාරායතනේ නැහැ. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ අනිත් එක දැන් නොරොච්චෙල් විදුලි බලාගාරයේ
නොරොච්චෙල්ට
ගල්ලංගුරු වෙනවා. එතකොට ඒ පැත්තේ සිටියම් නාවික සිටියම් ලකුණු කරලම නැහැ. එතකොට ඉතා අධික රක්ෂණ ගාස්තුවක් නැවුගෙන් ගෙවන්න වෙනවා විදුලි බලාගාරයට ගල්ලංගුරු එද්දි. එතකොට ඒක ගෙවන්නේ විදුලි පාරිභෝගිකයා. මේ සිටියම් ලකුණු නොකිරීම නිසා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා ගත්ත පියවර හොඳයි. ඒ ගත්ත පියවර හොඳයි. හැබැයි පියවර ගත්තයි කියන එකට දැන් රටේ මිනිස්සු සාහිමකටපත් වෙන්නේ නැහැ. මොකද බොරු වහලා එපා වෙලා තියෙන්නේ. මේක නාවික හමුදාට දුන්න දවසට මම හිතනවා ඒක අපි සතුටු වෙන දවසක් වෙනවා කියලා.
ඔව්. හැමතුමා.
ඒ ගැසට් එක ගහලා තියෙන්නේ ඒ අනුව තව සතියකින් සම්පූර්ණ බලතල නාවික හමුදාවට ලැබෙනවා.
සතියකින්. හරි. බොහොම ස්තුතියි.
උජේදාස රාජපක්ෂ මහත්මයා.
ගරු සභාපතිතුමනි, ගරු නිමල් සිරිපාල් සිරිල මැතිතුමාගේ විෂයක් මේක. මේ පිළිබඳව ලොකු නීතිමය ගැටලුවකුත් තිබුණා, ප්‍රායෝගික ගැටලුවකුත් තිබුණා. කැබිනට් අනුකාරක සභාවක් පත් කරා. මමත් ඒකේ සමාජිකයෙක් විදිහට හිටියා. ගරු ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව ගරු අජිත් මාන්නපිරුම මැතිතුමා ඔබතුමා කියපු එක හරි. මේ සිතියන් අපි හදලා තිබුණේ නැහැ. අපි මේ සිතියන් හදන්නේ නැති නිසා වෙනත් රටවල් දෙකක් සිතියන් හදලා මේ මුදු මාර්ගවල යන නැව්වලට ඒ සිතියන් දිනපතා විකුණලා ඒගොල්ල විශාල ලාභයක්, විශාල මුදලක් ගන්නවා. මුදලක් අය කර ගන්නවා. මොකද ඒක හරිනම් අපි විසින් හදලා අපි විසින් විකිණිය යුතු දෙයක්. දැන් මේ පිළිබඳව කාරණා මතුවෙද්දී නීතියේ ඇඩ්හොක් අපි තියෙන ඇඩ්හොක් ඇරේජ්මන්ට් එකක් විදිහට කලබලයේ සංශෝධනයක් ගෙනල්ලා තිබුණා. මට මතක විදිහට 1990 ගණන්වල නාරා පනතට. එතන මේ සඳහා වග කියන්න අධිකාරියක් නොතිබුණ නිසා මේ විෂය නම විතරක් ඇතුල් කරලා තියෙනවා නාරා කියන පනතට. ඒක නිසා මේ නාරා අධිකාරිය හිතාගෙන හිටියා ඒගොල්ලන්ට තමයි මේ විෂය තියෙන්නේ, ඒගොල්ලන්ට තමයි මේක කරන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම ඒ ආයතනයේ ඒ කැපැසිටි එක නැහැ. මේ පිළිබඳ අපි දීර්ඝ අධ්‍යයනයක් කරුවා ගරු මහත්තුතුමත් එක්ක විශේෂඥයෝ ගෙනල්ලා. ඒ අනුව අවසාන වශයෙන් එතුමා එකතු වෙලා අපි ඒ ගත තීරණය තමයි මින් ඉදිරියට ඒ සිතියන් නාවික හමුදාව හදන්නේ. මොකද නායක හමුදාවට ඒකට අවශ්‍ය උපකරණ තියෙනවා, දැනීම තියෙනවා, විශේෂඥයෝ ඉන්නවා. ඒක නිසා කැපැසිටි තියෙන ඒගොල්ලන්ට අපි ඒක නාවික හමුදාවට බාර දෙන්න දැන් තීන්දු කරලා ඉවරයි. දළ වශයෙන් ඒක අපි ආරම්භ කරනකොට මුල අවුරුද්දේ අඩුම ගානේ රුපියල් බිලියනයක පමණවත් ආදායමක් ලබන්න පුළුවන් තත්ත්වයට ඒක ගෙනල්ලා තියෙනවා මේක ක්‍රියාත්මක වෙනකොට.
හැබැයි සිගර මත්තුමනේ, මීළඟට ගරු ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 17ක කාලයක්
ලැබෙනවා. I thank you honorable presiding member and I'm thankful that I can say some words under the Ministry of Justice, Prison Affairs and Constitutional Reform whilst the honorable minister is present in the house. Sir, I wish to restrict my comments to constitutional affairs, constitutional reforms, because it's a topical matter in the context of the president, I think, on numerous occasions in the recent past, specifically mentioning the need to find a solution to the ethnic conflict, which has existed for almost as long as years that Sri Lanka became independent. So in that context, I wish to state a few matters for the purposes of record. Our party has taken up the position, honorable presiding member, that if the president does in fact invite us for these talks, we want that process to be serious. We don't want it to be another talking shop. We've had so many numerous processes in the past where we've had all party conferences, round table conferences, you can give whatever name you want, but ultimately nothing has come of it. Certainly as far as finding a solution to the ethnic conflict, the Tamil people have come out of those talks feeling extremely cheated. And that is because when you go into a negotiations process, if you don't know, to some extent at least, that the outcome of those negotiations will have some bearing with regards to finding solutions to the aggrieved party, which is in this case the Tamil people, then that process gets sidetracked to a point that it becomes meaningless. Now, our party is a very good example of winning at the last elections and growing exponentially in popularity in the Northeast, because we are a party that does not want to get cheated, and we are very, very clear about that. And it is for that reason that we have said, and we say it with utmost responsibility, that if these negotiations are to be taken seriously by our party, and if we are to take part, and we would like to take part, but if we are to seriously take part, then there must be certain parameters laid down. We must know that the Tamil people, by going through these negotiations and actually legitimizing this government, because this government needs a lot of legitimacy, because they don't, they are not popular. They are in parliament at the rejection of the people of this parliament. So you have a president who's in office when he couldn't win his own seat, and he got elected by members opposite who are being rejected by the people outside. So, I mean, we all know that the president needs legitimacy. We all know that this government needs legitimacy. And in that case, he needs to have people engage with him. So we don't want that legitimacy simply to be given without knowing full well that this process is going to be meaningful as far as our electorate is concerned. And the Tamil National People's Front is a serious organization. We came out of the TNA in 2010, and we went to the people and told the people that we are going to get cheated, that the TNA is going to cheat the Tamil people, there is not going to be any solutions. And it is in fact because we have been so accurate and honest, brutally honest with our people, that today we are growing. We are not going to put that trust in jeopardy. Now, if we are to in fact engage with this government with regards to finding a negotiated solution, then there must be certain parameters laid down. We must know that President Wickremesinghe and this government is serious, and the only way we believe that we can assume that there will be seriousness is if this government tells the Sinhalese people that you cannot find an ethnic problem, you cannot find a solution to the ethnic problem within the unitary state structure. And this government tells the Sinhalese people that considering a federal solution does not mean secession. That there is a massive gap between secession and federalism. And if we can't have this government tell these basic truths to the Sinhalese people, and without saying that, without laying down those parameters, if we are going to be asked to engage, then, Honorable Presiding Member, I think the President and the government can find other partners in the Northeast. We certainly are not prepared to cheat our people and be a party to another fiasco. So it is in that context, Honorable Presiding Member, that I wish to state a few things. You see, we talk of a unitary state. Now, we've had a unitary state since independence. This country has known no other system of government other than a unitary structure. Now, one of the most important justifications for a unitary state is that if you depart from a unitary state, we are told, it is a slippery slope towards secession. But that's the furthest from the truth, Honorable Presiding Member. I mean, let's take this 75-year history of Sri Lanka. You've had a unitary state, but you couldn't prevent a secessionist movement. You couldn't prevent a scenario in 2000 where you had an area of this island that was completely under the control of the LTT, where your writ, the state's writ, did not run in those areas. All that happened within this unitary state. Legally, you are a unitary state. So it is not the constitutional terms of unitary or federal that is going to determine whether the people in this country, particularly the Tamil people in this country, want a separate state or not. It is about how you treat them. What is the political culture that is being used? Whether those people, whoever who they may be, feel loyal towards the state. Those are the values that will ultimately determine whether all of Sri Lanka, all of its peoples, are going to be faithful to the state. Those are the only values, Honorable Presiding Member, that will be determining factors, not your label of unitary, or for that matter, even federal. Sri Lanka can be federal, But if that federal structure is defeatist to a point where it's not implemented, in the same way that people talk of the 13th Amendment and various other constitutional provisions, then again you're not going to have a loyal citizenry that says that Sri Lanka is the home for all of us. No, on the contrary. On the contrary. So, Honorable Presiding Member, it is our view that if the Sinhalese people are told the truth, and the truth has never been told them, the truth has never been told them, they have been frightened, they have been brainwashed to a point where nothing but a unitary state is being considered. Anything beyond a unitary state is immediately rejected. Well, if you are going to reject it in that way, then be clear. Be clear. You are going to have a permanent state. A permanent state of insecurity, where you're going to always think and look beyond your shoulder thinking that the other non-Sinhala Buddhist sections of this country are not going to be faithful to this state. And you are going to spend exorbitant, because you are going to be paranoid in that way, and rightfully so, because I don't think, if you are not prepared to consider alternatives to a unitary state, I don't think you are going to have genuinely anybody else being faithful to this country. I can tell you that as a person who is born and bred in Colombo amongst the Sinhalese, who grew up amongst the Sinhalese, I can tell you that once the Sinhalese people are honest, once the Sinhalese people are protective, they're friendly, they're faithful to friendship. But when it comes to this ethnic problem, something happens. All sense goes out of the window. That must change, Honorable Presiding Member, if we are to be serious in finding solutions to this ethnic problem. I also want to mention one other matter. We talked about electoral reforms. Many members here, the Honorable Yadamani Gunawardena is present here. He spoke, I heard his speech, I listened to his speech in the morning. He was someone who was very strongly calling for a change in the electoral structure. And one of the matters that he said, and many others also spoke, they said that the present PR system does not reflect the true will of the people. I find that quite preposterous. It's the complete opposite. It is the PR system that actually most closely reflects the true will of the people. Unfortunately, if the people are divided and the people are not willing to vote in numbers to one party, well, those percentages are reflected in parliament and you won't have the sort of majorities that you ideally would want. But that, please don't mistake that to thinking that that is not the true reflection of the people. On the contrary, it is the true reflection of the people. Now, I am asking you to consider this. The Tamil people in this unitary state, where it is this house that determines practically everything, the Tamil people under a PR system stands the closest chance to becoming relevant. Because the house is divided, where the house cannot find a simple majority under normal circumstances, where they'll have to have coalitions or in some way need the support of members opposite, like the Tamil parties who primarily sit in opposition, then our value becomes important, because you need, for various things, partners across. But if you try to change or depart from the PR system, then our value reduces very significantly. Now, I understand if you want to find a system of government that gives a stable government, so that a government does not have to rely on numerous small parties to form stable government. I understand that. But if that is going to happen, then at the very least, the ethnic problem must be resolved. You can't think that you want to stabilize government so that one of the two major Sinhala-dominated parties can form stable government. without resolving the ethnic problem, in which case, what you are effectively going to do is you are going to make the Tamils, the Muslims, and the other minor sections or nations of this country totally irrelevant, numerologically completely irrelevant. And that is not something that we can consider as a friendly act, Honorable Presiding Member. Everything that is happening in this House, every word that is being spoken in this House, from where we sit, sounds very, very ominous. Every word seems to be to try and reduce the strength, electorally and otherwise, of the non-Sinhala Buddhist population. And that is something that is extremely worrying, Honorable Presiding Member, and it is under those circumstances that we say that if electoral reforms and even the executive presidency, change of the executive presidency, we all know that the executive presidency is the only institution that has to go to the electorate as a whole, where the whole country is considered as elected, and as a result, for a candidate to want to win outright in the first count itself, the Tamil, Muslim and the upcountry Tamil votes become extremely important. So by all means, the executive presidency has been a curse of this country, and that also must be altered. But you can't do these things without genuinely trying to address
the
conflict.
You have 2 more minutes.
If you are considering these changes, which make the Tamils, the Muslims and the upcountry Tamils important, if you are trying to consider these changes that will make us irrelevant, then at the very least, the ethnic problem must be resolved in a way so that we can manage our own affairs. And for that purpose, the Honorable Minister must convince the President that some truths must be spoken. The Honorable Minister, like the President, a lawyer, knows fully well that any departure from the unitary state is not going to lead to secession. Whatever guarantees you want under a federal constitution to prevent secession can be given. But those are not reasons to not consider it. Those are not reasons to not consider it. And for as long as the members in this House do not speak the truth with regards to finding a solution to the ethnic conflict, with regards to the Sinhalese people themselves, all your efforts will be looked upon as time-buying mechanisms or legitimacy-buying mechanisms and nothing more. Thank you.
Thank you, Honourable Member. Milangata Garu Chamara Sampath Dasanayaka Amathuma obathumata vinadi 5k kalayak labenawa. Order please. Ita prathama Garu Niyojya Kathanayakathuma moolasanayata pawenna.
Garu Niyojya Kathanayakathumani, මම හිතන්නේ අද හදවත බැඳු වරාය සිවිල් ගුවන් සේවා සහ අධිකරණ ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අධිකරණ අමාත්‍යතුමා ඉන්න වෙලාවේ මම කියන්න ඕන මීට අවුරුද්දකට කලින් අධිකරණ අමාත්‍යාංශයේ අමාත්‍ය අලිසබ්‍රි අමතුමා ඉදදී මම මේ කතාව කිව්වා හැන්සඩ් ගත වුණා ඊට අවුරුද්දයි මාස ගානකට පස්සේ ඔබතුමා ඉදිරියේ මේ පාර්ලිමේන්තුවේ මේක මට කියන්න සිද්ධ වෙනවා මම කිව්වේ පස්සර මහේස්ත්‍රාත් අධිකරණේ මාමා කෙනෙක් අපි සාමාන්‍යයෙන් ගමේ භාෂාවෙන් වැඩිහිටියොන්ට කතා කරන්නේ මාමා කියලා මාමා කෙනෙක් අතින් සිදුවෙච්ච ලිංගික අපචාරය සම්බන්ධව ඒ මාමට අවුරුදු 57යි ලිංගික අපචාරය සිද්ධ වෙනකොට දරුවට අවුරුදු 13යි ඒ වෙලාවේ හැබැයි මම ඒ වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ කිව්වා මාමා මැරෙන්න කලින් නඩුව ඉවරනොත් හොඳයි කියලා. දැන් මට අද ආරංචියක් ආවා මාමා මැරුණා නඩුව ඉවරුනේත් නැහැ ළමයාට සාධාරණීෂ්ඨුනේත් නැහැ. අවුරුදු 13ක් මහේස්ත්‍රාත් අධිකරණයේ පස්සර නඩුව තිබිලා මම මීට අවුරුද්දකට එකහමාරකට කලින් මේ පාර්ලිමේන්තුවේදීම කිව්වා මාමට මැරෙන්න කලින් මේ තීන්දුව ලැබෙන්න ඕන කියලා. නමුත් මේ වගේ නඩු තීන්දුව අද ගොඩක් මේ රටේ සිද්ධ වෙනවා සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ නඩු පරක්කු වීම, දිගින් දිගටම නඩු පරක්කු වීම නිසා මේ වගේ සිදුවීම් ගොඩක් සිදු වෙලා තියෙනවා. අධිකරණ ඇමතිතුමා ඉන්නේ ඉඳ කියන්න ඕන. මම මේ වෙලාවේ කතා කරන්නේ අපිට බොහොම පොඩි වෙලාවක් තියෙන විනාඩි 5කට මේ වගේ ලොකු පරාසයක් තියෙන අමාත්‍යංශ කීපයක් එකතු වෙච්ච අමාත්‍යංශක වැය ශීර්ෂයකදී අපිට එකින් එකට කරුණු පැහැදිලි කරන්න බෑ. නමුත් අපි අද අවුරුදු 70ක දේශපාලන ඉතිහාසයේ නිදාසයෙන් පස්සේ අපි කතා කරන දේවල්, හිතන දේවල්, පතන දේවල් වෙනස් කරන්න ඕන කාලයක් ආවා. පෞගේ කාලේ අරගලාවා ගිනි තිබ්බා, දේශපාලඥයන්ගේ ගෙවල් ගිනි තිබ්බා. දේශපාලඥයන්ගේ විතරක් නෙවෙයි අපි කවුරුත් හිතන්න ඕන දේවල් තියෙනවා. මම මේ වරාය අස්සේ, වරාය ඇමති අමාත්‍යංශේ කතා කරනකොට වරාය අස්සේ සිදුවෙන සිදුවීම් කීපයක් ගැන මම මේ කතා කරන්නේ. ඒක මොන පැත්තෙන් සිදුවෙනවද කියන එක මම කියන්නේ නැහැ. මම රේගුවත් මෙතන හිටියනම් හොඳයි. රේගුව නැති, රේගුව තියෙන වෙලාවේ මට කතා කරන්න අවස්ථාවක් නැහැ. මං හිතන්නේ බ්‍රහස්පතින්දා අවසාන දවසේ තමයි රේගුව මුදල් අමාත්‍යංශය යටතේ තියෙන නිසා රේගුව එදාට එයි. නමුත් රේගුව ආවත් නැතත් මම කියන්න ඕන, අද ඉතිහාසයේ හිත සම්ප්‍රදායික ක්‍රම තියෙනවා. හැබැයි අපි සම්ප්‍රදායික වෙන කාලවල වලින් වෙනස් වෙන්න ඕන කාලයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ මොකද සම්ප්‍රදාය වලින් වෙනස් වෙන්න ඕන කියලා කියන්නේ දැන් කන්ටරර් එකක් ආවම, හාල් කන්ටරර් එකක් ආවම ෆුඩ් ටෙස්ට් නැත්නම් ආහාර පරීක්ෂාවට කියලා හාල් කන්ටරර් එකෙන් හාල් මිටි තුනක් ගන්නවා. ඒව නැවත ඒ ආනයනය කරන එක්කෙනාට එනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. සීනි නම් සීනි මිටි දෙකයි, අල නම් අල මිටි තුනයි. ෆුඩ් මං කියන්නේ චෙක් කරන්න. හැබැයි මේවා අද රටේ නැති වෙරි. මේ රුපියල හරි සතපනා හරි ආනයනකරුවගෙන් ඒ ෆුඩ් චෙක් කරන ආහාර චෙක් කරන්න ගන්න ඒ වගේ ටැක්ස් එකක් වදින්නේ සතපනා හරි මේ රටේ මිනිස්සුන්ගේ. මොකද සතපනා හරි සත 25 හරි අන්තිමේදී ආනයනය කරන හාල් හරි සීනි හරි මොනවා හරි පරිප්පු හරි ඒ මුදල අය වෙන්නේ මේ අහිංසක ජනතාව. ඇද කණ්ඩ නැති මිනිස්සු ගොඩක් ඉන්නවා. මං කියන ඕනම කෙනෙකුට නැව් ගන්න පුළුවන්, හෙලිකොප්ටර් ගන්න පුළුවන්, හම්බ කරන්න පුළුවන්. හැබැයි ජීවත් වෙන්න ඇති තරම් හම්බ කළා ඇති කියලා හිතන්න. දැන් නැති බැරි මිනිස්සු ගම් දනව් වල කන්න වේලක් වේල් තුනක් කාලා එක වේලක් කන මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඒව ගැන හිතන්න ඕන. ඒ වගේම තමයි ඊට අමතරව මම දන්නවා ඕෆ් ක්ලාක්ලා රුපියල් හිතුව ගානට වරාය ඇස්සේ ඕෆ් ක්ලාක්ලා හම්බ කරනවා. ඒ ඕෆ් ක්ලාක්ලා ගන්න ගානත් ඇයිති වෙන්නේ වරායේ වෝප් ක්ලාක් ගන්න ගානත් කාගෙන්ද යන්නේ? වෝප් ක්ලාක් ගන්න ගානත් ආනයනය කරන, බඩු ආනයනය කරන අයගෙන් තමයි ඒකත් ගන්නේ අහිංසක ජනතාවගෙන් කැරකිලාව. සා මේවා නොකිය ඉන්න බෑ. මේවා කියන්න ඕන තැන්වලදී අපි කියන්න ඕන. ඒ කියන්නේ නැත්තම් මොකද මේ රටට හාල් හරි සීනි හරි මොනවා හරි පරිප්පු හරි අල හරි ලුණු හරි සුදු ලුණු හරි උඹලකට හරි මොනවා හරි මොනවා ආනයනය කරත් මේ හැම එකක්ම එකතු වෙලාවම අරගොල්ලෝ ගෙවන්න තියෙන අයට ගෙවන්න ඕනේ ඒවා ඇතුලේදී කරලා ඉවර කරලා අවසානයේදී ඒ බදු නැත්තං ඒ මුදල අවසානයේදී අහිංසක ජනතාව අතර තමයි පැටවෙන්නේ.
කාලය අවසන්
කරගෙන 205ට දෙන්න පුළුවන් නම් පරිප්පු කිලෝයක 240ට දෙන්න පුළුවන් නම් මෙන්න මේ වගේ සිදුවීම් වලින් මේවා වෙනස් වෙන්න ඕන. මේවා පහුගිය කාලේ දේශපාලඥයන්ට විතරක් වෙනස් වුණා නෙවෙයි, ඉදිරියේදී මං කියනවා මේවා ගැන හිතලා බලලා වැඩ කරන්න ඕන කාලය ආවිලා තියෙනවා. මේවා වරාය ඇතුලේ
අවසන් කරන්න
නැමෙ වෙනස් වෙන දේවල් වෙන දේවල් මේවා රටේ මිනිසුන්ට අපි කියන්න ඕන. මේවා මෙතෙක් කල මේවා දැන්වත් ඒවා වෙනස් කරගන්න ඕන කල නියෝජ්‍ය කතානායකතුමනි, මේවා මේ රට මෙච්චර අමාරුවෙන් ඉන්න දුෂ්කර පළාත්වල ජනතාව දුක් විඳිනවා. විඳින්න සමහරු එක කොටසකට සැප විඳින්න බෑ. සැප විඳන කමන්නේ හැමෝටම බෙදිලා යන විදියට සැප විඳින්න කියන එක අපි කියන්න ඕනේ මේ අවස්ථාවේදී.
සමහර
විනාඩි 5ක කාලයක් තියෙන නිසා ඒ විනාඩි 5ේදී හරි කියන්න ඕන ටික අපි මේ පාර්ලිමේන්තුවේදී කියන්න ඕනේ කියන එක ප්‍රකාශ කරමි. මම නිහඬ වෙනවා.
බෞද්ධ සිතකරුවා මැතිතුමනි.